ගරු ස්වාමීන් වහන්ස, මේ පසුගිය අවසන් සටනට සහභාගී වූ විරුවන් සම්බන්ධව හමුදාවේ ප්‍රධාන නිලධාරියෙක් අපට යොමු කරපු ගැටලුවක්. මෙම නිලධාරියා කියන ආකාරයට එම සෙබළුන් දැඩි මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන බව තමයි කියන්නේ. ඉතින් මේ අයට දහමින් දිය හැකි සැනසුම කුමක්ද ස්වාමීන් වහන්ස?
මෙහෙමයි නෝන, දැන් යුද්ධය කියන කාරණයක් මාරයටයි දෙයක්. සාමය කියන කාරණයක් මාරයටයි දෙයක්. යුද්ධයයි සාමයයි දෙකම මාරයට අයිති. යුද්ධය තියෙන වෙලාවේ මාරයා සාමයට අතවන්නවා, සාමය තියෙන වෙලාවේ මාරයා යුද්ධයට අතවන්නවා. නමුත් අපි සමාට යුද්ධය තියෙන වෙලාවට අපි සාමය මාරය හැටියට දකින්නේ නැහැ. යුද්ධය සාමය දෙකම අයිති මාරයටයි. මොකද සාමය කියන කාරණයක් යුද්ධය කියන කාරණයක් සකස් වෙන්නේ මනුෂ්‍යයා තුළ සකස් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයක ඵලයක් හැටියට. එනම් පංච උපාදානස්කන්ධයේ මායයා කියන තැන දිනෝනා යුද්ධයත් මායයාගේ සාමයක් මායයා. යුද්ධය තියෙන වෙලාවේ මායයා සාමයට අතවනලා ඔන්න සාමයට අරන් එනවා. සාමය තියෙන වෙලාවේ මායයා අතවනලා ඊමත් යුද්ධයට අරන් එනවා. ඕකෙන් ඉතින් අපි මෝහයේ තියෙන ජනතාව ඒ පැත්තත් මේ පැත්තත් දෝලණය වෙමින් යුද්ධය තියෙන වෙලාවට නරකයි කියනවා, සාමය තියෙන වෙලාවට හොඳයි කියනවා. මේක මායය හැටියට දකින්නේ නැහැ. එනිසා යුද්ධය අයිති මාරයාට නම් අනිවාර්යයෙන්ම යුද්ධය නිසා සකස් වෙන්නා වූ අතුරුඵල අයිති මාරයාට. එනිසා බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් නොවනා ශාසනය ආරක්ෂා කරන්න යුද්ධ කරන්න කියන ධර්මයක් අපිට දේශනා කළ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශයේ උපදින්නේ, ශාක්‍ය වංශය එදා දඹදිව් දිව්වේ ඉහළම ශ්‍රේෂ්ඨම වංශය. ඒ ශාක්‍ය වංශයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකොට මතුරුදහන් වෙලා. මේ ශාක්‍ය වංශය අර විරූඩබ කියන කුමාරයා ශාක්‍ය වංශයත් එක්ක ඇති කරගත්තා වූ වෛරයක් නිසා සේනාව අරගෙන යනවා මේ ශාක්‍ය වංශය විනාශ කරන්න, මේ කොසල් රජතුමාගේ දරුවේ. සේනාව අරන් යනකොට බුදුරජාණන් වහන්සේ දිවසින් දකිනවා මගේ ශාක්‍ය වංශය විනාශ කරන්න යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මගට වඩිනවා. වඩිනකොට දැන් අර විරූඩබ කුමාරයා සේනාව පිරිවරාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ දැකලා විරූඩබ නැතරුණා, බුදුරජාණන් වහන්සේ ඔබ කොහෙද යන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ මම මේ ශාක්‍ය වංශන් යනවා, මට මේ වගේ මදිපුංචිකමක් කළා කියලා. බුදුරජාණන් වහන්සේ කරුණ පහදලා දීලා මෛත්‍රිය ගැන කියලා විරුඩප කුමාරයා යවුවා. ආයිමත් මේ කුමාරයා ගිහිල්ලා මාස 3-4කට පස්සේ ආයිමත් අර වෛරේ මතක් වෙනවා. මතක් කළා ආයිමත් සේනාව වර්ගන යනවා ශාක්‍ය වංශ විනාශ කරන්න. එදත් බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දැකලා මගට ඇවිල්ලා එදත් අර කුමාරයාට කරුණ පහදලා දීලා පිටත් කරලා අරින්. ආයිමත් ටික කාලයක් ගියාට පස්සේ ආයිමත් අර කුමාරයාට වෛරේ මතක් වෙලා ආයිමත් සේනාව වර්ගන එනවා. දැන් බුදුරජාණන් වහන්සේ බලලා මං දෙපාරක්ම පිටත් කරලා හැරියා. දැන් තුන් පාරේනවා, තුන්වෙනි පාර බුදුරජාණන් වහන්සේ දිවසින් බලලා මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මොකද්ද වෙන්නේ යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ශාක්‍ය වංශය පෙර කාලයේ කරා වූ බරපතල ප්‍රාණඝාත අකුසල් නිසා මේක සමූල ඝාතනය වෙන්නයි යන්නේ. හේතුඵල ධර්මය. බුදුරජාණන් වහන්සේ එදා විරුඩුබ නවත්තන්නේ නැහැ. විරුඩුබ නවත්තන්නේ නැහැ. විරුඩුබ කුමාරයා සේනාව අරන් ගිහිල්ලා මුළු ශාක්‍ය වංශම කඩුගාලා මරලා දානවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය වංශය කියන කාරණයක් ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලෙම විනාශය. එනිසා නෝනා කොතනකවත් බුදුරජාණන් වහන්සේ එතනදී වෙන්න ගිය විනාශය වළක්වන්න ගියේ නැහැ. ඒක හේතුඵල ධර්මයක් හැටියට දැක්කා. එහෙනම් දැන් අපේ හමුදා නිලධාරී මහත්වරුන් අතින් ඒසා යුදමය ප්‍රශ්නයක් වෙලා යම් ප්‍රාණඝාත වැනි එහෙම නැත්නම් සත්ව හිංසා වැනි සිද්ධ වුණා නම් නෝනා ඒවත් හේතුඵල ධර්මයන්ම තමයි. කළා වූ අකුසල් වල විපාකයන් හැටියට තමයි ඒ හේතුඵල ධර්මයන් සකස් වෙන්නේ. ඒතර කෙනෙක්ගේ අකුසලයේ විපාක විඳිනකොට තව කෙනෙක් අලුතෙන් අකුසලයක් රැස් කරගන්නවා. ඒ තස්තවාදී කොටස් අකුසල් කරලා ලෝභ දේශ මෝහ වඩලා විනාශයන් කරලා ඒ අකුසල් වල විපාකයේ හැටියට ඒගොල්ලෝ මැරුම් කනකොට ඒගොල්ලෝ නිසා අපේ අය අලුතෙන් අකුසලයක් කරගත්තා. තේනද? කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට තව කෙනෙක් අකුසලයක් අලුතෙන් රැස් කරගන්නවා. ඒකෙන් තමයි ලෝකයේ පැවැත්ම සකස් වෙන්නේ. එතකොට එවැනි අවස්ථාවකදී නෝනා දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් යුද්ධයට ගිහිල්ලා මිනිසුන් මැරුවොත්, මිනිසුන්ට හිංසා කළොත් ඒ අය මරණින් පස්සේ අහවල් නිරේට වැටෙනවා කියලා නිරේ නමත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කොසල් රජතුමාගේ හමුදා බටේකට තමයි මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තේන? ඒ වැටෙන නිරයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මෙතනදී අපි දක්ෂ නම් අපිට පුළුවන් මේ තියෙනා වූ අකුසල් ස්වභාවයට යන්නේ නැතුව අපි මේක මේ තත්ත්වෙ මිදෙන්න. මෙතෙන්දී ගන්න තියෙන හොඳම උදාහරණය තමයි දුටුගැමුණු රජතුමා. තේනවද? ඒතර අනිත් කෙනා තමයි බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමා බුදුරජාන් වහන්සේ දකින ප්‍රථම දැක්මේදීම සෝවාන් ඵලයට පත් වෙනවා. තේරෙනවද? එහෙම කළා බිම්බිසාර රජතුමාගේ ප්‍රාන්තයේ ඇතිවෙච්චා වූ සටන් අරගවලදී හමුදා වැරළේ වමඩ පැටවුවා. ඒ වගේම බලන්න දුටුගැමුණු කුමාරයා එලාර රජුණුවත් එක මුහුණට මුහුණ සටන් කරලා තමන්ගේ කඩුවෙන් එලාර රජුණුවන්ගේ හිස සිඳලා දැම්මා. ඒ වගේම මේ යුද්ධෙදි දාස් ගණන් සෙබළුන් මැරුණා. තේරෙනවද? නමුත් එහෙම වුණත් නොවුණා දුටු ගැමුණු රජතුමා මැරෙන මොහොතේම සශ්‍රීක දිව්‍ය තලයක සශ්‍රීක දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා. තොර ඒක කොහොමද කුයිතුණු? උපාදාන පත්‍ය බව. උපාදානේ මැරෙන වෙලාවේ අර දුටු ගැමුණු කුමාරයාගේට උපාදානයේ සකස් වුණේ කුමක් කෙරෙයිද? තමා කරගත්තා වූ පින්කම් කෙරෙයි. මොකද එදා දුටු ගැමුණු රජුරුවන්ගේ කාලේ දසදහස් ගණන් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. අර ස්වර්ණමාලී සෑසමුදුන් වහන්සේලා වැනි මහා විහෙර විහාර දැහැගත් දසදහස් ගණන් සිද්ධ කළා. තේන රහතන් වහන්සේලා දසදහස් ගණනකට දන් දුන්නා. රහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබුවා. ශාසනය ආරක්ෂා කරන්න ඕනේ කියන සත් අදිෂ්ඨානය තිබුණා. තේන වෙන බාහිර කීර්තිය බලය ධනය උදෙසා නෙමෙයි. අද වර්තමාන සමාජයේ රට ජාතිය ආරක්ෂා කරනවා කියන කාරණයත් එදා දුටු ගැමුණු රජතුමා රට ජාතිය ආරක්ෂා කරනවා කියන චේතනාවත් වුණ අහසත් පොළොවත් වගේ වෙනස් දෙයක්. එනිසා එදා ඒ කුසල් ශක්තියේ බලවත්භාවය නිසා මැරෙන වෙලාවේ අර යුදමය ප්‍රශ්න නෙමේ දුටු ගැමුණු රජතුමාගේ උපාදානයට ආවේ කළා වූ කුසල්වල ශක්තිය. ඒ කුසල් ශක්තිය නිසා අර යුදමය හේතුන් යටපත් වෙලා අවසාන චුතිසිතට අදාළව ශාස්ත්‍රීය දිව්‍ය තලයක ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා උපත්ති ලැබුවා. දුටු ගැමුණු රජතුමා ශාස්ත්‍රීය දෙවියෙක් වෙලා උපත්තිය ලැබනවා වගේම දුටු ගැමුණු රජතුමාට කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළා වූ උපදේශ දුන්නා වූ දුටු ගැමුණු රජතුමාගේ මෑණියන් විහාර මහදේවියන් ශාස්ත්‍රීය දිව්‍යාංගනාවක් වෙලා මරණින් පස්සේ උපත්ති සකස් කරගත්තා. දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බලද්දී දුටු ගැමුණු රජතුමා මේ මොහොතේ ඉන්නේ කොතනද කියලා ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙන්නේ අර ශාස්ත්‍රීය දිව්‍ය තලයක ශාස්ත්‍රීය දිව්‍ය ස්වභාවයට පත්වෙච්ච ඉබගේ. එයා ලස්සන ඔටුන්නක් පැළඳගෙන ඉන්නවා. ඒ ඔටුන්නේ ලස්සන වර්ණවත් මැණික් ගල් ඔබ්බෝලා තිනවා. ඒ වගේ ආයුෂ වර්ණයේ සැපයේ බලයෙන් වැඩි දිව්‍ය ස්වභාවයක් තියෙන දෙවියෙක් හැටියට දුටු ගැමුණු රජතුමා උප්පත්ති සකස් කරගෙන ඉන්නේ. ඒ වගේම දුටු ගැමුණු රජතුමාට මේ සියල්ලෙදිම කල්යාණ මිත්‍රයෙක් හැටියට උපකාර කරපු යාගේ අම්මා විහාර මහදේවිය කොයි තැනක උප්පත්තිය ලැබලා තියෙනවාද කියලා උන්වහන්සේ සමාධියෙන් අරමුණු කරද්දී ශාස්ත්‍රීය දිව්‍ය තලයක ශාස්ත්‍රීය දිව්‍යාංගනාවක් වෙලා යා උප්පත්තිය ලැබලා තියෙනවා. ඒ විහාර මහදේවිය දිව්‍ය ස්වභාවය තනිකරම සුදුම සුදු පාට කිරිම කිරිපාට දිව්‍ය ස්වභාවය. ඒ විහාර මහදේවිය ඇඳන් ඉන්න සළුව සම්පූර්ණයෙන්ම තනිම කිරිපාට සළුවක්. එතකොට එයාගේ ඇස් දෙකේ කළු ඉංගිරියා ඒ දිව්‍යාංගනාවගේ ඇස් දෙකේ කළු ඉංගිරියාව නැහැ. තනිකර ඇස් දෙකක් සුදුයි. එයාගේ කේශ කලාපයේ දන හිසත් පල්ලෙහාට දික් වෙනවා. මුළු කේශ කලාපයේම තනිකර සුදු පාට ලස්සන කේශ කලාපයක්. ඒක මේ අපේ කෙනෙක්ගේ කොණ්ඩේ සුදු වුණාම තියෙන සුදු පාට නෙමෙයි ඈ. බොහෝම කාන්තිමත් බොහෝම ලස්සන රිද්මයක් තියෙන සුරූපී කෙස් කලඹක් දෙපතුල් ළඟටම දිග දක්වා තියෙනවා. ඒ දිව්‍යාංගනාව දකිද්දි යාට නමක් කියනවා නම් එයා සුදෝ සුදු කිරිපාට දිව්‍යාංගනාවක් කියන මොකද සියල්ලම එයාගේ සුදු පාටයි. ඒ වගේ නෝන ඒ ශාස්ත්‍රීය දිව්‍ය ස්වභාවයන් ලබන්න දුටු ගැමුණු රජතුමාට නිරේතුරු උපදෙස් ලබා දුන්න විහාර මහදේවිය දක්ෂ වුණා. තේන්න. ඒතොර එහෙනම් බලන්න අරසා යුද්ධයක් කරලා එළාර රජතුමා සමග දුටු ගැමුණු රජතුමා දක්ෂ වුණා නම් ශාස්ත්‍රීය දිව්‍ය තලයකට යන්න අපේ හමුදා බටයින් යුද්ධයකට ගිහිල්ලා යම් දුර්වලතාවයන් සිද්ධ වුණායි කියන තැන බය වෙන්න අවශ්‍යතාවය නැහැ. ධර්මයක් තියෙනවා අපිට ගොඩ එන්න. ධර්මයක් තියෙනවා අපිට ගොඩ එන්න. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කරන්න තියෙන පළවෙනි කාරණේ තමයි අතීතයේ වුණා වූ වැරද්දක් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. කෙනෙක් අතින් මැරුණා නම්, වෙඩි වැදුනා නම්, මොනවා හරි ඒ වගේ අනතුරක් වුණා නම් ඒවා ගැන දැන් නැවත හිතන්න යන්න එපා. ඒ සිතුවිල්ල සකස් වෙන මොහොතේම ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. ගන්න යන්න එපා, කොයි වෙලාවකත් ගන්න යන්න එපා. දෙක තමයි මේ වර්තමානයේ තුල සීලෙන් ශක්තිමත් වෙන්න. වර්තමානයේ සීලෙන් ශක්තිමත් වෙන්න. නිරේතුරුවම අකුසල් මූලයන්ට යන්නේ නැතුව, ලෝභ ද්වේෂ මෝහයන් වඩන්නේ නැතුව, නිරේතුරුවම අලෝභ අද්වේෂ අමෝහයන් වඩමින් ජීවත් වෙන්න. ඒ වගේම වර්තමානයේ ඔබෙන් යමෙක් සතුටු කරන්න පුළුවන් නම්, ඒ ඕනෑම කෙනෙකුට කරුණාවෙන් යුතු උපකාර කළා ඒ කුසල් පක්ෂය වැඩි කරගන්න. එහෙම වැඩි කරගෙන නිරේතුරුවම ධර්ම මාර්ගය තුල ශක්තිමත් කරගත්තොත් අපිට මැරෙන වෙලාවේ අර කළා වූ අනතුරු මතකයක නොඑන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ හිතේ සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් නෝනා ඒක හරිම බරපතල කාරණයක්.